नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस। नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस। नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस्। लाभो अलाभो अयसो यसो च निन्दाप्रशंसा च सुखं च दुःखं एते अनिच्छा मनुजेषु धम्मा असस्ता विपरिणाम धम्माति। සද්ධාවන්ත පින්නතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කලුතර විලේගොඩ බොටනික් වත්ත දිලිනි නිවසේහි පදිංචි නිහාල් කණ්ණංගර මහත්මා සහ එම මහත්මිය විසින්. ජන්මදිනය සමරන නිහාල් කණ්ණංගර මහත්මාට සහ එම මහත්මියට දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ලබා ගැනීම අරමුණු කොටගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මිය පරලෝ යන්නට දුණු දෙපාර්ශ්වයේම මව්පිය ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ හැම දෙනාටමත් පුණ්‍ය ආනුමෝදනා කරමින් සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන. ජන්මදිනය කියලා කියන්නේ අපි කාටත් සුවිශේෂ දිනයක්. ඒ දිනේ වැදගත්කම නෙමෙයි, ඒ අවස්ථාවේ තියෙන වැදගත්කම. දෙපසකින් අපට ජන්මදිනේ වැදගත් වෙනවා. එකක් තමයි මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවය අපට ලැබුණු අවස්ථාව. අපි ඒක බොහොම ගෞරවයෙන් අනුස්මරණය කළ යුතු, සිහි කළ යුතු අවස්ථාව. අනිත් කාරණේ තමයි අපට ජන්මදිනයක් එළඹෙනවා කියලා කියන්නේ අපට ජීවත් වෙන්නට තියෙන කාලයෙන් තව වසරක් ගෙවිලා අවසන් වුණ අපි මරණයට ආසන්න වෙනවායි කියන කාරණේ. එය බොහොම සංවේගයෙන් අපි සිහිපත් කළ යුතු අවස්ථාවක්. සංවේගයයි කියලා කියන්නේ දුක ශෝකය නොවේ, මේ ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය නුවණින් දකින ගතිය තමයි ධර්ම සංවේගයයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව. ඒ වගේම මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන බියජනක බව, සසරෙහි තියෙන අනතුරුදායක බව. මේවා ප්‍රඥාවෙන් තේරුම් ගන්න ගතිය, ඒවා පිළිබඳව ඒ සංස්කාර ධර්මයන්ගේ බියජනක ස්වභාවය දකින ගතිය තමයි සංවේගයයි කියලා කියන්නේ. එතකොට අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. ඒ අපි අගය කරන්නට ඕන. මොකද බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන සද්ධර්මයේ තියෙන සුදුසු ප්‍රදේශයක කල්යාණ මිත්‍රය සුර ලැබමින් ධර්ම ශ්‍රවණේ ලැබ කරන්නට අවකාශ ලැබමින් මේ අපට ලැබිලා තියෙන වරප්‍රසාදය බොහොම සුවිශේෂයි. මුළුමහත් ලෝකේම ජීවත් වෙන, මුළුමහත් විශ්වයේම ජීවත් වෙන සත්වයින් අතරින් අරගෙන බැලුවයන් පස්සේ ලක්ෂයකට එක්කෙනෙක්, දසලක්ෂයකට එක්කෙනෙක්, කෝටියකට එක්කෙනෙක් නෙමෙයි, ඊටත් වඩා අසංඛ්‍ය ගණනකට එක්කෙනෙකුට ලැබෙන අවස්ථාවක් මේ විශ්වයේ ජීවත් වෙන සත්ව සංහතිය සමග සංසන්දනය කරලා බලනකොට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස දකින්නාසේ අතිශය දුර්ලභ අවස්ථාවක් අපට ලැබෙන. ඉතින් අද කාලේ මේ ලෝකයේ ජීවත් වෙන ජනගහනය වැඩිවීමත් එක්කලා ඒ ඇයට ඇති වෙන අපහසුතාත් එක්කලා ඇතම් කෙනෙක් තර්ක කරනවා මෙච්චර ජනගහනය වැඩි වෙන්නේ කොහොමද, ඒ තරම් දුර්ලභාත්ම භාවයක් නම් කියලා. ඒ අපි දකින්නේ අපට ඇහැට පේන සීමා සහිත ප්‍රමාණ. එක වර්ග කිලෝමීටරයක අවකාශයේ ජීවත් වෙන සත්වයෝ අපට ගණනය කරන්න බෑ. එක වර්ග කිලෝමීටරයක මහ මුහුද ජීවත් වෙන ප්‍රාණීන් අපට ගණනය කරන්නට බෑ. එක වර්ග කිලෝමීටරයක මහ පොළවේ ජීවත් වෙන ජීවීන් අපට ගණනය කරන්න බෑ. එක් වේගුලක, එක් කුහුඹිගුලක, එක් කඩිගුලක ජීවත් වෙන සත්තු අපට ගණන් කරලා ප්‍රමාණ කරන්න බෑ. නමුත් ලෝකෙම ජීවත් වෙන මිනිස්සු කෝටි මෙච්චරයි කියලා අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට ඒ තරම් සීමා සහිත ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයනුත් ලංකාව වැනි සුදුසු ප්‍රදේශයක ධර්මයේ තියෙන තැනක හොඳ සංස්කෘතික පසුබිමක් තියෙන තැනක කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබමින් අපි තුල සද්ධා සම්පත්තිය පිහිටවාගෙන ඒ බඳු මව්පියන්ට දාව උපදින්නට ලැබුණා කියන එක සුවිශේෂ කාරණයක්. ඉතින් ඒ නිසායි අපිට ලැබිලා තියෙන වරප්‍රසාදය අපි තේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නට ඕන. මම කොතෙක් ඒකෙන් ප්‍රයෝජනගෙන තියනවද කියලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ජන්මදිනයේ සුදුසු දවස. ඒ වගේම ඒ අපි ලබාපු මනුෂ්‍ය ජීවිතෙන් දැන් කොච්චර කාලයක් ඉක්ම ගිහින් තියද අපිට ඉදිරියට කොච්චර කාලයක් තියනවද කියලා ගණනය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක එක දවසක්ද සතියක්ද මාසයක්ද අවුරුද්දක්ද අවුරුදු කීපයක්ද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ගෙවුණු කාලය අපිට ගණනය කරන්න පුළුවන්. මෙච්චර වසර ගාණක් අපි දැන් ගෙවිලා තියෙනවා. එතකොට ඒ කාලය තුල මිනිස්සෙක් හැටියට මම කොතෙක් දේ සිද්ධ කරගත්තද නැතිද මේවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට සුදුසුම දිනයක් ජන්මදිනය. ඉතින් අද දවසේ විශේෂයෙන් නිහල් කන්නංගර මහත්මා නෝනා මහත්මිය මේ දූදරු ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන ඊට උචිතම කාරණයක් තෝරාගෙන තියෙන්නේ ධර්මදේශනාව සහ ධර්මශ්‍රවණය. ඒකටත් විශේෂයෙන් මෙතුමන් අපට ආරාධනා කරන්නට යෙදුනේ ලෝක ධර්මතා හමුවේ ධර්ම මානසිකාරයේ මනවින් පවත්වාගෙන මේ සසර දුක නිමා කරගන්නට අපි කෙසේ පිළිපැදිය යුතුද? ඉතින් මිනිස්සෙක් හැටියට මේ ලබාගත්තු ජීවිතේ අපේ අවධානයේ යොමු විය යුතුම කාරණයක්. මොකද අද සමාජයේ හුඟක් දෙන අපි දකිනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා එහි මූලික කොටස පුහුණු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් හුඟක් දෙනෙක් එක කතා කළාම කියන්නේ අපි පව්කම් කරන්නේ නැහැ. අපි පව්කම් වලින් වැළකීලා ඉන්නවා. ඉතින් ඒක හොඳයි. හැබැයි පව්කම් වලින් වැළකී සිටීම පමණක් මේ මනුෂ්‍ය ජීවිතයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට තව සමහරු කියනවා අපි පව්කම් වලින් වැළකීලා ඉන්නවා හැමෝටම මගේ ජීවිතේ මම ගොඩාක් කුසල් කරගෙන තියෙනවා පින්කම් කරගෙන තියෙනවා. ඒකත් හොඳයි. හැබැයි එපමණකින් ජීවිතේ පූර්ණ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවේ දැක්වෙන්නේ පව්කම් වලින් වළකින්නත් කුසල් දහම් කරන්න තුන්වෙනි පියවරකුත් කියවෙනවා. සචිත්ත පරයෝ දපනං සිත පිරිසිදු කරන්න. ඒතර සිත පිරිසිදු වෙන්නේ පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාවෙනුයි පිරිසිදු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ මේ ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්න අපේ මනස පුහුණු කිරීම. එතකොට මේ ප්‍රායෝගිකව අපිට පුළුවන් වෙන්නට ඕනේ මේ ලෝක ධර්මතා හමුවේ නොසැලී ඉන්නට. එතන තමයි මනසේ ශක්තිය අවදි වෙන තැන. අර පව්කම් වලින් වැළකීම නිසා අපිට සසර ගමනේ දුක් අඩු කරගන්නට පුළුවන්. පින්කම් කිරීම නිසා අපිට සසර ගමනේ සැප වැඩි කරගන්නට පුළුවන්. හැබැයි දුක් අඩු වෙච්ච පමණට සැප වැඩි වෙච්ච පමණට සත්වයේ සුවපත් වෙන්නේ නැහැ. ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්නට බැරි නම් හැම විටම දුකෙන් ධොම්නසින් ලතැවුලෙන් පශ්චාත්තාපෙන් චිත්ත පීඩාවෙන් ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට දුක් අඩු වෙච්ච පමණට මේ ලෝකෙ මිනිස්සු සතුටින් ඉන්නවනම් සැප වැඩි වෙච්ච පමණට මේ ලෝකෙ මිනිස්සු සතුටින් ඉන්නවනම් බොහෝ ධන සම්පත් උපයාගෙන මිල මුදල් ඇතිව යාන වාහන ඇතිව ගේ දොර ඉඩකඩම් ව්‍යාපාර ඇතිව ඒ වගේම බොහෝ පිරිස් බලය ඇතිව දේශපාලන බලය ඇතිව ඉන්න මිනිස්සු බොහෝම සුවෙන් ඉන්නව වෙන්නට ඕන. නමුත් එයා එක්කලා කතා කරලා බලපුවහම සුවෙන් ඉන්න බවක් පේන්නේ නැහැ. ඒ කුමක් නිසාද? අපට බාහිරින් පැමිණෙන පීඩා අවම කරගන්නට පුළුවන් වුණාට, බාහිරින් පැමිණෙන සැප සම්පත් බහුල කරගන්නට උපායශීලී වෙන්නට පුළුවන් වුණාට, ඒ සියල්ලක් අපි විඳින්නේ අපේ මනසින්. දුක විඳින්නෙත් මනසින්, සැප විඳින්නෙත් මනසින්, දුක දුරු කරගන්නට පුළුවන් වෙන්නෙත් මනසින්. සැප හඳුනාගෙන තහවුරු කරගන්නට පුළුවන් වෙන්නෙත් මනසින්. ඒවා බාහිර දේවල් මත නෙමේ තීරණය වෙන්නේ. කෙලස් නැසූ රහතන් වහන්සේ දුක් දුරු කරලා. ඒ දුක් දුරු කරලා කියන්නේ උන්වහන්සේට කාය පීඩා නැහැ කියන එක නෙමේ. උන්වහන්සේ මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ නැහැ කියන එක නෙමේ. මොගලන් හාමුදුරන්ට හොරු තලනකොට, ඇට කැඩෙනකොට, එතකොට උන්වහන්සේට ඒක පීඩාව දැනෙනවා. උන්වහන්සේ විසඤ්ඤ වෙලා නෙමේ. උන්වහන්සේ ස්නායු පද්ධතිය සක්‍රිය නම් මොළය ක්‍රියාකාරී නම් එතකොට ඉන්ද්‍රිය පද්ධතිය නිසි විදිහට ක්‍රියාත්මක වෙනවා නම් උන්වහන්සේට ඒකේ දුක්ඛ වේදනාව කටුක වේදනාව දැනෙනවා. හැබැයි කටුක වේදනාව දැනුණාට උන්වහන්සේට ධොම්නසක් නැහැ, සිත්තැහුලක් නැහැ, චිත්ත පීඩාවක් නැහැ, මානසික අපහසුතාවයක් අසහනයක් නැහැ. කුමක් නිසාද? උන්වහන්සේ ඒවා දිහා බලන විදිහ වෙනස් කරගෙන තියෙනවා. උන්වහන්සේ කෙලෙස් ධර්ම දුරු කරලා තියෙනවා. ඒ දුරු කරපු නිසා කයට දැනෙන වේදනාව වෙනම එකක්. නමුත් උන්වහන්සේ දුකෙන් නෙවෙයි ඉන්නේ. උන්වහන්සේ සිත් ඇවුලෙන් නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ නොමනාපෙන්, ද්වේෂයෙන්, තරහෙන් අර ගහන විනාශ කරන අයත් එක්ක අමනාපෙන් එහෙම නෙමෙයි. පින්නතුනේ අපිට ඇත්තටම අපි දුක් විඳින්නේ කයින් නෙමෙයි. අපි මනසිනුයි විඳින්නේ. අපි සැප විඳින්නේ කයින් නෙමෙයි. අපි සිතිනුයි සැප විඳින්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් විසඤ්ඤ කලන් පස්සේ. එතකොට සිතක් තියෙනවනේ. සිතක් තියෙනවා, කයක් තියෙනවා. හැබැයි කයේ ස්නායු පද්ධතිය මොළය හරහා ඒ සංවේදන ගන්නෙ නැහැ. ඒකනේ විසඤ්ඤ කලහම වෙන්නේ. හැබැයි මැරිලා නැහැ, සිත තියෙනවා. හැබැයි කය කපනවා, කොටනවා, අර මැෂින් වලින් විදිනවා, ඊට පස්සේ යකඩ තහඩු දානවා, ඇන හයි කරනවා, ඊළඟට පුච්චනවා. මේ නොයෙක් ජාති කරනවා. කලහට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කයට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. වේදනා කියලා කියන්නේ චෛතසිකයක්. ඒක සිතෙහි හටගන්නේ. එතකොට ඒ සිදුවෙන අරමුණු කරමින් මනසිනුයි දුක හෝ සැපේ විඳින්නේ. එතකොට අපිට කයට සිද්ධ වෙන ප්‍රශ්නය හෝ බාහිර ලෝකයේ ප්‍රශ්නය නෙවෙයි ප්‍රශ්නය. ඒක දිහා අපි බලන විදිහ, ඒක ගන්න විදිහ. එතකොට විසඤ්ඤ කරලා නැතුවත් සිහිය පවත්වාගෙනත් ඇතම් කෙනෙකුට ඒන් දුක් විඳින්න නැතුව, පීඩා විඳින්න නැතුව ඉන්නට පුළුවන්. ඒ කොහොමද? මේ ලෝක ධර්මතා හැමුවේ නොසැලී ඉන්නට, ධර්මානුකූලව දකින්නට අපේ සිත පුහුණු කිරීම තුළ. එතකොට දැන් අපි ජීවිත කාලෙම හුඟක් ධර්මදේශනා ශ්‍රවණය කරනවා. හුඟක් ධර්මදේශනා පිළිබඳව බණ පොත් කියවනවා. කියවලා අපිට දහම් දැනුම හුඟක් තියෙනවා. හැබැයි ඒ තිබිච්ච පමණින් මේ හැකියාව ඇති වෙන්නේ නැහැ. ඒ හැකියාව ඇති වෙන්න අපේ සිත පුහුණු කරන්නට ඕන. ඒ නිසා අපි ධර්මදේශනාවල්දී නිතරම කියාදෙන කාරණයක් තමයි අපේ ඥානය, අපේ ප්‍රඥාව අවදි වෙන ක්‍රම තුනක් තියෙනවා. සුතමය වශයෙන් ඒ අවදි වෙනවා. ඒ කියන්නේ බණ අහලා, පොතපත කියවලා එහෙම කරනකොට අපට මේ ධර්මතා පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති වෙනවා. ඊළඟට ඒක තමයි සුතමේ ඥානය කියන්නේ. ඊළඟට ඒව ගැන හිතලා, කල්පනා කරලා, සාකච්ඡා කරලා ගැඹුරට ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරනකොට අපට චින්තාමේ ඥානයකුත් ගොඩනැගෙනවා. හැබැයි සුතමේ ඥානයෙන්, චින්තාමේ ඥානයෙන් අපි විසරද වුණත් යමක් සිද්ධ වෙනකොට ඒකට ඔරොත්තු දීමේ ප්‍රමාණය තීරණය වෙන්නේ අපේ මනස පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක. සමහර වෙලාවට අපේ දැනුම හුඟක් පුළුල් තැනක තියෙනවා. අපි ඉන්න තැන හරීම ප්‍රාථමික ලාමක හැඟීම් බර තැනක අපි ජීවත් වෙන්නේ. අපේ දැක්ම, චින්තනය විසරද මට්ටමක තියෙනවා සමහර වෙලාවට. චින්තකයෝ හැටියට, දාර්ශනිකයෝ හැටියට, පඬිතුයෝ හැටියට, අන් අයට මඟ පෙන්වන්නට, උපදේශකවරු හැටියට, දේශකයෝ හැටියට, ධර්මදේශකයෝ හැටියට බොහොම විචක්ෂණ වෙන්නට පුළුවන්. හැබැයි කරුණක් පැමිණෙනකොට, ප්‍රශ්නයක් මතුවෙනකොට, ලෝකයේ අනිත්‍යතාවයට මුහුණ දෙනකොට, දුකට මුහුණ දෙනකොට, අනාත්ම ධර්මයට මුහුණ දෙනකොට, ප්‍රියයන්ගේ වෙන් වෙනකොට, අප්‍රියයන් සමග මුසු වෙනකොට, බලාපොරොත්තු කඩ වෙනකොට, මේවා හැමුවේ අපි කඩා හැලෙනවා නම්, අපි පසුතැවෙනවා නම්, අපි ධොම්නසටපත් වෙනවා, වික්ෂිප්ත වෙනවා නම්, සිහිසුන් වෙනවා නම්, විසඤ්ඤ වෙනවා නම්, එතකොට ඒතනත්තා කොච්චර ලොකු දැනුම් සම්භාරයක් තිබුණා නම්, කොච්චර චින්තකයෙක්, දාර්ශනිකයෙක්, දේශකයෙක් හැටියට චිරප්‍රසිද්ධ වුණා සිදුවෙන ලෝක ධර්මතාවයට අපට ඍජුව මුහුණ දෙන්නට බැරි නම්, ඒකට ඔරොත්තු දෙන්න අපේ සිත් සතන් පුහුණු කරගෙන නැතිනම්, ඒ පුද්ගලයාගේ දහම් දැනුමින් චින්තනයෙන් ඇති පළක් නෑ පිනතු. ඒ නිසා ප්‍රඥාව පූර්ණ වෙන්නේ තුන්වෙනි අවස්ථාවේ. ඒ තමයි පළවෙනි අවස්ථාව සුතමේ ඥාන, දෙවෙනි අවස්ථාව චින්තාමේ ඥාන, තුන්වෙනි අවස්ථාව තමයි භාවනාමේ ඥාන. භාවනා කියනකොටම අපට ඔළුවට එන්නේ කකුල් වකුටු කරගෙන, කොන්ද කෙලින් තියාගෙන මොකද්දෝ කරන වැඩක් ගැන, හරියට දඬු කඳේ ගැහුවා වගේ අමාරුවෙන් ඉන්න වැඩක් ගැන තමයි අපිට මතක් වෙන්නේ. එතකොට භාවනා කියන්නේ ඉරියව්වක ප්‍රශ්නයක් නෙමෙයි. භාවනාව කියන්නේ සිත පුහුණු කිරීම. සිත පුහුණු කරන්නේ අප අර මුලින් කියපු කාරණා තුනට. පෞකම් වලින් වලකින් අපේ මනසේ දුර්වලකම් දුරු කරන්න, අපේ මනසේ අත්‍යවශ්‍ය ගුණ දියුණු කරන්න. තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා හැමුවේ නොසැලී ඉන්නට ඒ සඳහා කරන පුහුණුවයි භාවනාව කියන්නේ. එතකොට මේ පුහුණුව අපි මානසිකව පුහුණු කරන්නට ඕන. ධර්මය දැනගත්තු පමණට, හිතපු පමණට ඒ ශක්තිය ඇති වෙන්නේ නැහැ. මේ අවස්ථා පැමිණෙනකොට ඒවට ඔරොත්තු දෙන්න ටිකෙන් ටික අපේ මනස පුහුණු කරන්නට ඕන. දැන් මේ මෑතකදී එක අම්මා කෙනෙක් දුරකථනයෙන් කතා කරලා කියනවා, හාමුදුරනේ මගේ ජීවිතේ මම ධර්ම දේශනා 3000ක් විතර අහලා තියෙනවා. හැබැයි හාමුදුරනේ තරහින් ඒක නවත්ත ගන්න බැහැ. මං කව 10000ක් ඇහුවත් ඔච්චර තමයි. බණ ඇහුවයි කියලා කෝප වෙන එක වළක්වන්නට බැහැ. ඒ බණ අහලා අපිට කරුණු දැනගන්නට පුළුවන්. කොහොමද කෝපේ මතුවෙන්නේ කියලා තේරුම් ගන්නට පුළුවන්. ඉතින් තේරුම් අරගෙන ඒක පුහුණු කරන්නට ඕන. කෝපේ මතුවෙන අවස්ථාව. ඒක වෙනම තැනකට ගිහිල්ලා කෝපේ නැති තැනකට ගිහිල්ලා අපිට කෝපේට ඔරොත්තු දෙන්නේ කොහොමද කියලා එහෙම පුහුණු කරන්නත් බෑ. කෝපේ නැති තැනකට ගිහිල්ලා අපිට මෙත් වඩන්නට පුළුවන්. ඒක සමත භාවනාවක්. ඒ සමතෙන් අපිට කෝපේ යම් ප්‍රමාණයකට යට කරගන්න පුළුවන්. හැබැයි කෝපේ දුරු කරන්නටම විදර්ශනා වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ කෝපේ ඇති වෙන්නේ කොහොමද? මොනවද ඒකේ හේතු? මොනවද ඒකේ ප්‍රත්‍ය? එතකොට මූල කාරණා වෙන්නේ මොනවද? අවශේෂ කාරණා වෙන්නේ මොකද? අපි එතකොට වෙනස් කරන්න ඕන කොතනද? එතකොට ගැටලුව, ඒකට හේතුව, ඒ වෙනස් කරන විදිහ, ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය, මේවා හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ ප්‍රමාණය මතයි අපට කෝප නොවි ලෝකයේ සිදුවෙන දේට මුහුණ දෙන්න, ඔරොත්තු දෙන්න, උපේක්ෂාවෙන් බලන්න, ප්‍රඥාවෙන් බලන්න අපේ සිත පුහුණු වෙන්නේ. එතකොට කාය පීඩාවක් ඇති වෙනකොට, චිත්ත පීඩාවක් ඇති වෙනකොට අපි උත්සාහ කරන්නට ඕනේ ඒකෙන් සිත කලබල කරගන්න නැතුව මට ඉන්න බැරිද? ඇත්තටම මං කලබල වුණා කියලා මට මොකද්ද කරන්න පුළුවන්? එතකොට දැන් අපි හිතමු ගින්නකට පිලිස්සෙන්න එනවා නම් අපි ඉක්මනින් එතනින් අයින් වෙන්න ඕන. කවුරු හරි පිහියෙන් අනින්න හදනවා නම්, වෙඩි තියන්න හදනවා නම් ඉක්මනට එතනින් මග හරින්න පුළුවන් නම් මග හරින්න ඕන. කය රැක ගන්න ඕන. හැබැයි සමහර දේවල් තියෙන අපිට එහෙම වළක්වන්න බෑ. එහෙම වළක්වන්න බැරි දේවල් මොනවද? ස්වභාවිකව අපට අත්විඳින්නට සිද්ධ වෙන දේවල්, කර්මානුරූපව අපට අත්විඳින්නට වෙන දේවල්. දැන් පින්නතුනි, දැන් සමහර කෙනෙක් හිතනවා අපි පව්කම් වලින් වැළකුණහම, පින්කම් කළහම අපේ ජීවිතය බොහොම සුපිරි ජීවිතයක්, බොහොම සුවදායක ජීවිතයක් තත්ත්වයටපත් වෙයි කියලා. අපි වටහා ගන්නට ඕන දේ තමයි පව්කම් වලින් වැළකීම නිසා අපට ගොඩක් දුක් අඩු කරගන්නට පුළුවන්. හැබැයි හැම දුකක්ම අඩු කරන්න බෑ. මොකද හැම දුකක්ම සිද්ධ වෙන්නේ පාප කර්මය නිසා නෙමෙයි. එහෙනම් මොකක් නිසාද? ලෝක ධර්මතා නිසා. අපි පංචස්කන්ධයක් ලැබපු නිසා මේකට උරුම වෙච්ච ආවේනික වෙච්ච දුක් කොටසක් තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ, සියලු සංස්කාරයෝ දුක්ඛ ධර්මය. ඒ කාගේවත් අකුසලයක් නිසා නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා, වහා බිඳී යන නිසා, පීඩා ඇති කරන නිසා, සන්තාප ඇති කරන නිසා, ඒවා දුක්ඛ ධර්මයන් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. විනා මේ පව්කම් කරපු නිසා දුකයි කියලා නෙමෙයි. පව්කම් කරපුවාම ඒ නිසා ඇති වෙන අමතර දුක්ඛයක් තියෙනවා. අපි අනිත් සත්තුන්ගේ ජීවිත විනාශ කළා නම් අකාලේ, ඒ කියන්නේ ආල්සත් තිබියදී, කර්ම ශක්තියක් තිබියදී, තවදුරටත් ජීවත් වෙන්න ඉඩකඩ තිබියදී, අපේ ඕනකමට, අපේ මැදිහත් වීමෙන් තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කළා නම් ඒ කර්ම වේගය අපට සසරේ බලපානවා. අපටත් ආශ්‍ර තිබියදී, කර්මයේ තිබියදී පීඩා විඳලා ජීවිතේ අකාලේ විනාශ වෙනවා. ඒවා අපි කරගන්න දේවල්. ඒවා අපි උත්සාහයෙන් කර්ම ශක්තියෙන් හදා ගන්න දේවල්. හැබැයි එහෙම හදාගත්තයි නැතෙයි කියලා මැරෙන එක වළකින්නේ නැහැ. එතකොට අපි ජීවිත කාලෙම මුළු සසර ගමනම ප්‍රාණඝාත අකුසල කර්ම නොකර හිටියයි කියලා උපන්නොත් නොමැරි ඉන්නේ නැහැ. ඒතර උපන්නාම මැරෙනවා. ඒ මැරෙන්නේ කර්ම ශක්තිය අවසන් වෙලා, ආයු කාලය අවසන් වෙලා, මේ කය නඩත්තු කරගෙන යන්නට පුළුවන් ශක්තිය අහෝසි වෙනකොට අපි කොහොමත් මැරෙනවා. ඒක සත්තු මැරුවත් ඒක අකාල වෙන්නට පුළුවන්. සත්තු නොමැරුවත් අපට මරණයෙන් ගැලවෙන්නට බෑ. එතකොට මේ මරණයේදී ඇති වෙන යම් යම් කායික අපහසුතා මතුවෙන්නට පුළුවන්. සත්තුන්ට වද දුන්නොත්, හිංසා කළොත්, පීඩා කළොත් අපට මේ මරණයේදී ඇති වෙන කාය පීඩාව බරපතල වෙන්නට පුළුවන්. එතකොට සත්තුන්ට වද දෙන එක, හිංසා කරන එකෙන් වැළකුණහම අපට සැහැල්ලු මරණයක් අත්වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අනිත්‍යතාවයට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරගෙන හිටියේ නැත්නම් කාය පීඩා මොකුත් නැති වුණත් මනසින්ම තැතිගෙන වික්ෂිප්ත වෙනවා. මිනිස්සු හැම කෙනෙක්ම මරණයට බියපත් වෙන්නේ මේ මරණයේදී ඇති වෙන 아무තු දුකක් නිසා නෙමෙයි. මරණය කියන එක දුකක් ඇති බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ හැම මොහොතකම සිත ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඕකම තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට සිතක් ඇති වෙලා නැති වෙලා තව සිතක් හටගත්තා කියලා අපට 아무තු අමාරුවක් දැනෙන්නේ නැහැනේ. ඔය සිද්ධියමයි මරණයේදී සිද්ධ වෙන්නේ. එහෙනම් මොකද්ද මරණයේදී ඇති වෙන පීඩාව? මරණයේදී ඇති වෙන පීඩාව කියන්නේ ඒ සිත නිරුද්ධ වෙන්නට කයේ හේතු සැකසෙනකොට. දැන් මේ ගත සිත වෙන් වෙන්නේ යම් හේතුවක් නිසානේ. තවදුරටත් මේ කය සිත් પરම්පරාව ජනිත වෙන්නට බැරි නිසානේ. එතකොට ඒ දුර්වල මට්ටමට එනකොට ඒ වෘද්ධ භාවයේ හෝ රෝගී භාවයේ නිසා කය යම් යම් පීඩා ඇති වෙනවා. ඒ දුර්වලකමත් එක්කලා ප්‍රාණවායුව නිරුද්ධ වෙනකොට යම් වෙහෙසකර බව පීඩාවක් කෙනෙකුට දැනෙන්නට පුළුවන්. ඒක මරණයේ ප්‍රශ්නයක් නෙවෙයි, කයේ දුර්වලකම සහ රෝගී භවයේ ප්‍රශ්නයක්. එතකොට අපට සසරේ අන්‍ය සත්වයින්ට හිංසා පීඩා නොකර ඉන්නට පුළුවන් නම්, සත්ව වදෙන් වළකින්නට පුළුවන් නම් අපට ඒ කර්ම වේගය මත ඇතිවෙන කාය පීඩා සමනය කරගන්නට පුළුවන්. හැබැයි චිත්ත පීඩා සමනය කරන්නට කුසල කර්ම කළා කියලා විතරක් පුළුවන්කමක් නැහැ. ඇයි චිත්ත පීඩා ඇති වෙන්නේ අකුසල කර්මය නිසා නෙමෙයි. අපි හිතන විදිහත් එක්ක. දැන් මේ අපි මනුස්සාත්ම භාවයක් ලබතෙන්නේ මේක සුගතියක්නේ. එතකොට මේ සුගතී ආත්මයක උපන්නහම කෙනෙකුට ඕනනම් මේ ලබාපු මනුස්ස ජීවිතයේ කිසිම මානසික දුක්ඛයක් නැතුව පවතින්නත් පුළුවන්. ඒ වගේම ඕනතරම් මානසික දුක් පීඩා දුම්නස් හදාගෙන විඳින්නත් පුළුවන්. සමහර මිනිස්සුන්ට සම්පත් නැතුව නෙමෙයි දුක් විඳින්නේ. සැප නැතුව නෙමෙයි දුක් විඳින්නේ. ඒ තියෙන දේවල් ගැන නිවැරදිව හිතන්න තේරෙන්නේ නැහැ. හොඳ බිරිඳක්, හොඳ සැමියෙක්, ගෙයක් දොරක්, යාන වාහන, රැකී රක්ෂා, ව්‍යාපාර. එතකොට සැප විඳින්නට ඕනතරම් සාධක ලැබිලා තියෙනවා. ඒව නිසාම දුක් විඳිනවා. බිරිඳ ගැන සැක කරමින්, සැමියා ගැන සැක කරමින්, ව්‍යාපාරය ගැන දොම්නස් වෙමින්. දැන් පහුගිය කාලේ අපි දැක්කා දැන් මිනිස්සු නිරන්තරයෙන් කල්පනා කරන්නේ යෝ රස්සාවට යනවා කෙලවරක් නැහැ. මේ කර්මේ කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක මහා කර්මයක්, මහා පීඩාවක් වගේ තමයි හිතන්නේ. දැන් අපි දැක්ක පහුගිය කොරෝනා වසංගත සමයේ මිනිසුන්ට ගෙදරට වෙලා ඉන්න උනා. එතකොට ඒක තමයි අමාරු. එතකොට රස්සාවට යන්නේ කොයි වෙලාවෙද කියලා තමයි බලන්නේ. එතකොට මොකද්ද එහෙනම් මේ තියෙන ප්‍රශ්නේ? ඒක රස්සාවේ ප්‍රශ්නයක්වත්, ගෙදර ඉඳීමේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. ඒකට ඔරොත්තු දී ගන්නට බැරිකමේ දෝෂය. ඒක අමුතු කර්මයක් නිසා සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ ලෝක ධර්මයන්ට මුහුණ දෙන්නට අපේ සිත් සසන් සකසගෙන නැතිකමේ දෝෂයයි ඒකේ. එතකොට කොහොමත් අපි පංචස්කන්ධයක් ලැබුවෙන් පස්සේ, කයක් ලැබුවෙන් පස්සේ වා පිත් සෙන් කියන ත්‍රිදෝෂයන්ගෙන්, මේ මූලයන්ගෙන් අපේ කය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට වාතය අඩු වුණත් වැඩි වුණත් පීඩාවක්. සෙම අඩු වුණත් වැඩි වුණත් පීඩාවක්. පිත අඩු වුණත් වැඩි වුණත් පීඩාවක්. එතකොට හැම මොහොතකම ඔය කාරණා තුල සමතුලිතව තියෙන්නේ නැහැ. උස් පහත් වෙනවා. ඒ කියන්නේ හැම මොහොතකම අපි රෝගී වීමේ ඉඩ කඩක් තියෙනවා. එතකොට ඒක මේ අමුතු කර්මයක් නිසා සිද්ධ වෙනව නෙමෙයි. අකුසල කර්ම කරාම ඒ රෝග උත්සන්න වෙන්නට පුළුවන්. කර්මජ රෝග වෙනම තියෙනවා. දැන් අපි හිතමු සමහර වෙලාවට අද කාලේ හැටියට අපි කතා කළොත් පිළිකා රෝග බොහෝ කොට කර්ම රෝග විය හැකියි. දීර්ඝ කාලයක් පීඩා විඳින යම් යම් රෝග පීඩා බොහෝ කොට කර්ම රෝග විය හැකියි. හැබැයි කර්ම රෝග වුණත් වෙනත් කුසල කර්මවලින් යම් ප්‍රමාණයකට අපට යට කරන්න පුළුවන්. ප්‍රතිකාර කරලා යම් ප්‍රමාණයකට යට කරන්න පුළුවන්. ඒ කර්ම රෝග වැළඳුණත් නැතත් අපේ ජීවිතේ ලෙඩ වෙන එක නවත්තන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් එක මොහොතකට හෝ තමන් නිරෝගී කියලා හිතනවා නම් අඥානකම හැර වෙන කුමක්ද කියලා. මොහොත්තම් පිචේ ගහපති ආරෝග්‍යං මඤ්ඤය කිමඤ්ඤත්‍ර බාල්‍යං මෝඩකම හැර වෙන මොකක්ද? ඒ කියන්නේ මේ කය එක මොහොතක්වත් නිරෝගීව පවත්වන්නට පුළුවන් සමතෙක් జగතෙක් ඇත්තේ නැහැ. මොකද මේ කය නිර්මාණය වෙලා තියෙන ධාතු කොටස් හැම මොහොතකම ප්‍රසස්ත මට්ටමින් සමතුලිතව පවතින්නේ නැහැ. මේ බාහිර ලෝකයේ සීතෝෂ්ණ මත ඒවා උස්පහත් වෙනවා. ගන්න ආහාර පාන මත උස්පහත් වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ මත ඒවා උස්පහත් වෙනවා. ඉරියව් පැවැත්වීම මත ඒවා උස්පහත් වෙනවා. කර්ම ශක්තිය මතත් උස්පහත් වෙනවා. ඒ එක සාධකයක් විතරයි. ඒ අකුසල කර්ම ඇතත් නැතත් සීතෝෂ්ණ මත අපේ කායික ස්වභාවය උස්පහත් වෙනවා. ගන්න ආහාර මත උස්පහත් වෙනවා. ඉරියව් පැවැත්වීම මත උස්පහත් වෙනවා. හරියට කයට ව්‍යායාම නැති වුණොත් අපි වැඩි කලක් යන ඉස්සලා ඔත්පල වෙනවා. එමේ අකුසල කර්මයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒවා ලෝක ධර්මතා. එතකොට අපි වයසට යනවා කියන එක අකුසලයක් නිසා සිද්ධ වෙනවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ වුණත් උන්වහන්සේ ඉපදිලා ඉන්න නිසා හැම තත්පරයකම, හැම පැයකම, හැම දවසකම, හැම සතියකම, හැම මාසෙකම, හැම වසරකම උන්වහන්සේ වයසට යනවා. ඒක නවත්තන්න උන්වහන්සේටත් බෑ. ඒක මේ අමුතු කර්මයක් නිසා සිද්ධ වෙනවා නෙමෙයි. හටගත්තා වූ දේ සනයක් සනයක් පාසා පරණ වෙනවා. ඒක ලෝක ධර්මතාවය. එතකොට මේ පරණ වීම නිසා ඇති වෙන ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. දත් හැලෙනවා. අතපය වාරු නැති වෙනවා. එතකොට මතක ශක්තිය දුර්වල වෙනවා. මොළයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වෙනවා. ඒතර කර්මය නිසා හැම වෙන්නත් පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ස්වභාවිකව පරණ වීම නිසා හැම වෙනවා. ඒක අපිට විතරක් නෙමෙයි මේ ගස් කොළන් වලටත් සිද්ධ වෙනවා. පටවියාපෝ තේජෝ ආයෝ තියෙන අනිත් ඕනම තැනක ඒවා සිද්ධ වෙනවා භෞතික වශයෙන්. ඉතින් අපේ කයත් ඒවෙන් සැකසීලා තියෙන නිසා පරණ වීම අපිට නවත්තන්නට බෑ. ඒක ලෝක ධර්මතාවයක්. එතකොට යම් කෙනෙක් හිතනවා නම් මම අකුසල කර්ම නොකර හිටියාම කුසල කර්ම කළාම මට බොහෝම සුවසේ පවතින්නට පුළුවන් කියලා එතන තියෙන්නේ අර්ධ මුලාව. ඒ කියන්නේ එක්තරා ප්‍රමාණයකින් ඒ හිතන කාරණේ යථාර්ථයක් තියෙනවා. අකුසල් නොකර හිටපුවාම අකුසලේ නිසා ඇතිවෙන දුක අඩු වෙනවා. පින්කම් කළාම කුසල් දහම් කරාම ඒ නිසා සැප වැඩි වෙනවා. හැබැයි කොතෙක් අපි අකුසල් වලින් ਸਰව සම්පූර්ණයෙන් වැළකීලා හිටියා වුණත් ਸਰව සම්පූර්ණයෙන්ම අපි පිංකම් කළා වුණත් අපට දුක නවත්තන්නට බෑ. ඇයි ඒ? කුසලයෙන් හටගන්නා සංස්කාරයත් සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ කුසලයෙන් හටගත්තා වුණත් ඒව සංස්කාර හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා නම් එතන පවතින්නේ දුක්ඛ ධර්මය. එතන පවතින්නේ දුකමයි. ඒක අපට නවත්තන්න වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒතකොට මෙන්න මේ යථාර්ථය අපි හඳුනාගෙන ඒවට ඔරොත්තු දෙන්නට අපේ සිත පුහුණු කරන්නට ඕන. ඇයිද ඔරොත්තු දෙන්න පුහුණු කරන්නේ? මේකෙන් ගැලවෙනකම් මේක නවත්ත ගන්නකම් වෙන අපට කරන්න දෙයක් නැහැ. අපි උත්සාහ කරන්න ඕන මේක නවත්ත ගන්න. හැබැයි දැන් අපි ඉපදිලානේ ඉන්නේ. ඊළඟ භවයක උපදිනවද නැද්ද කියන එක අපේ තෘෂ්ණාව මත තීරණය වෙන්නේ. ඒක ඕනනම් උපදින්නත් පුළුවන්, ඒක නවත්ත ගන්නත් පුළුවන්. අපිට තෘෂ්ණාව නවත්ත ගන්න පුළුවන්. තෘෂ්ණාව නවත්තන්න නිකම් බෑ. තණ්හාව දුරු කරන්න කිව්වට බෑ. තණ්හාව හටගන්නෙත් හේතුවක් ඇතුව. නිකන් අහම්බෙන් හටගන්නව නෙමෙයි. මොකද මේ මුළු විශ්වයේම සියලු සංස්කාර හටගන්න හේතුප්‍රත්‍යයන්. එතකොට මොකද තණ්හාව හටගන්නේ? අවිද්‍යාව. නොයට හෙන ගති මොන විද්‍යාව මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය නොයට හෙන ගති. මොකක්ද හැබෑ ස්වභාවය කියන්නේ? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව. නමුත් අපිට දැනෙන්නේම සංස්කාරයන් නිත්‍යයි වගේ. හැමදේම නිකන් හොඳට දීර්ඝ කාලයක් පවතින, දරුවා උපන්න බොහෝ කාලයක් ඉන්නවා, සැමියා, බිරිඳ, ගේ දොර අපි හදාගත්ත ධන ධාන්‍ය ආනවා දිගු කලක් පවතින වගේ අපිට හැඟෙනවා. ඒ වදිගු කලක් පවතිනව නෙවෙයි පින්නතුනේ, හටගත්තු ධර්මයේ එහිම අභාවයට යනවා. එය නිසා නැවත හේතු ප්‍රත්‍යයෙන් යලි හට ගන්නවා. එයත් අභාවයට යනවා. මේව පරම්පරාවක් හැටියටයි පවතින්නේ. සොණයක් සොණයක් පාසා බිඳි බිඳි ඒව පරම්පරාවක් හැටියටයි පවතින්නේ. අපි හිතමු අපි ගත්ත වාහනේ ඊයේ ගත්ත හොඳට තිබුණා, අදත් හොඳට තිනවා, හෙටත් ඒ වාහනේමයි තියෙන්නේ වගේ නෑ. ඒක නෙමෙයි තියෙන්නේ. එහි තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ සණයක් සණයක් පාසා බිඳිනවා. නමුත් අර හැඩේ වෙනස් නොවී, වර්ණය වෙනස් නොවී, අච්චුව වෙනස් නොවී එහි හට ගන්න රූප කලාප ඒ ස්වરૂපයෙන්ම හට ගන්නවා. හට ගන්නකොට අපට පෙනෙන්නේ එයම පවතිනවා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය නොවේයි පවතින්නේ, එහි පරම්පරාවයි පවතින්නේ. ඒ පරම්පරාව පවතිනකොට අපට ළඟ ළඟ වෙනස් වෙනවා පේන්නේ. වෙනස් වෙනවා පේන්නේ කාලයක් යනකොට. දැන් ළඟ ළඟ වෙනස් වෙනේවත් අපිට සමහර විට පේනවා. කිරිහට්ටියක් අරන් තිබ්බෙන් පස්සේ ඒක ඉක්මනට ඇඹුල් රස වෙනවා, නරක් වෙනවා. ඒක ඉක්මනට වෙනස් වෙනවා. මලක් පිපුණෙන් පස්සේ ඒක ඉක්මනට පර වෙනවා. නමුත් පඨවි ගුණේ බහුල, ආපෝ ගුණේ අඩු, ඕජා ගුණේ අඩු සමහර දේවල් අවුරුදු ගණන් එහෙමම තියෙනවා වගේ පේනවා. ඒ කුමක් නිසාද? එහි પરම්පරාව ඒ වර්ගයේම රූප කොටාස ඇති කරන්නට සමර්ථයි. එතන ගොනු කරලා තියෙන සාධක පඨවි ආපෝ තේජෝ වායෝ, එතන තියෙන මිශ්‍රණය බිඳී ගියාට ඒ වගේ මේවා නැවත නැවත ඇති කරන්නට සමර්ථයි. සීතෝෂ්ණ වලට ඔරොත්තු දෙන්නට සමර්ථයි. අර මලක් වගේ ඕජා ගුණේ වැඩි මොලොක් දෙයක් ගත්තාම, පඨවි ගුණය අල්ප දෙයක් ගත්තාම, ආපෝ ගුණේ බහුල තැනක් වුණාම ඒක ඉක්මනට එහි පරිවර්තනය අපට පේනවා, වෙනස පේනවා. එතකොට වෙනස පේන තැන විතරක් නෙමෙයි, වෙනස නොපෙනෙන තැනත් ඒ අනිත්‍යම තියෙනවා. අපිට ප්‍රකට වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි. එතකොට අපිට අනිත්‍ය වූ ලෝකේ නිත්‍යයි වගේ නිසා පේනවා, දැනෙනවා. රත්තරන් ගත්තාම එදා අනේ මේ විවාහ වෙන දවසේ දාපු මගුල් මුද්ද, මේ මාළේ, මේ කරාඹු ඒ විදිහටම තියෙනවා වගේ අපිට පේනෙන්නේ නැහැ. ඒවා මොහොතක් පාසා බිඳී යනවා. ඒ ධර්මතාවයේ පේනෙන්නේ නැති නිසා අපිට අනිත්‍ය වූ ධර්ම නිත්‍යයි වගේ හැඟීමක් තියෙනවා. දුක් වූ ධර්ම සැපයි වගේ හැඟීමක් තියෙනවා. ඇයි? අපි වේදනාවෙන් තමයි දුක සැප තීරණය කරන්නේ. එතකොට දුක් වේදනාව වගේම සැප වේදනාවකුත් අපට දැනෙනවා. බුදුවරු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනාවෙන් නෙමෙයි.
අපි වේදනාවෙන් දුක දකින්න ගිය තැන තමයි අපි පැටලෙන්නේ.
වේදනාවෙන් දුක දකිනකොට වේදනාවේ කොටස් තුනක් තියෙනවා, සුඛ, දුක්ඛ, උපේක්ඛා.
එතකොට දුක් වේදනාව වගේම සුඛ වේදනාවක් තියෙනවා. උපේක්ඛා වේදනාවක් තියෙනවා. එතකොට
අපි එක කොටසක් දුකයි කියලා ගන්නකොට තව කොටසක් සැපයි වගේ අපට පේනවා. ඇයි? අපි වේදනාවෙන් නේද බලන්නේ. හැබැයි ආරයන් වහන්සේලා දුක දකින්නේ ලක්ෂණ වලින් වේදනාවෙන් නෙමෙයි. සංකත ලක්ෂණේ, විපරිණාම ලක්ෂණේ, පීලන ලක්ෂණේ, සන්තාප ලක්ෂණේ යම් තැනක දෙන. එයයි දුක. මොකද්ද සංකත ලක්ෂණ? ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක. වහා බිඳී යන බවම දුක. ඇයි මේවා කොච්චර නඩත්තු කරන්න උත්සාහ කළත් එක ජීවිතයක ඉගෙනගෙන ඉගෙනගෙන හම්බ කරලා හම්බ කරලා මැරුණන් පස්සේ ඊළඟ ආත්මේ ආයේ මුලින්ම ඉගෙන ගන්න ඕන, මුලින්ම හම්බ කරන්න. එක ජීවිතයක කාලා මේ කය නඩත්තු කරලා මැරුණන් පස්සේ ඊළඟ ආත්මේ මුලින්ම කණ්ඩ ඕන. මං සසර මෙච්චර කාලා තියෙනවා. එහෙම හරියන්නේ අද බඩ කියන. ඒක කෑවෙන් පස්සේ හෙට මං ඊයේත් කෑවා. එහෙම හරියන්නේ හෙට ආයේ කණ්ඩ ඕන. ඉතින් දැන් මෙහෙම මුළු ජීවිත කාලෙම අපි මේ කය නඩත්තු කරනවා, කවලා පොවලා නිදි කරලා සෝදලා නාවලා බෙහෙත් ගල්වලා නලවලා මෙහෙම නඩත්තු කරගෙන ගිහින් මැරුණෙන් පස්සේ ඊළඟ ආත්මේ වෙන එකක් හම්බ වෙනවා. ආයේ ඒක නඩත්තු කරන්න ඕන. ආයේ කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, නිදි කරවන්න ඕන, හොදන්න ඕන, සතප්පවන්න ඕන, බෙහෙත් ගල්වන්න ඕන, නලවන්න ඕන. එහෙම කරලා කාලයක් ගිහින් ඒක නැති වුණාන් පස්සේ ආයේ තව එකක් හම්බ වෙනවා. ඒකත් නඩත්තු කරන්න ඕන. දැන් මුළු සසර ගමනේම ඔහොම කරලා මොනවද දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ? මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. මේ ජීවිතේ කරන්නේ තේ ටික ආයේ හම්බ වුණාම කරන්න වෙන්නේ තෝ. ඒක අකුසලයෙන් ලැබුණත් කරන්න වෙන්නේ ওই ටික, කුසලයෙන් ලැබුණත් කරන්න වෙන්නේ ওই ටික.
මේකයි දුක්ඛ කියන්නේ. ඒ නිසා දුක්ඛ කියන්නේ අමාරුයි කැක්කුමයි කියන එක විතරක් නෙමෙයි, නිස්සාර බව, අර්ථ ශුන්‍ය බව, තේරුමක් නැති බව, පළක් නැති බව, හරයක් නැති බව, වගතුවක් නැති බව, කොච්චර නඩත්තු කළත් ඉතිරි වෙන කිසිම අරුතක් නැති බව. එහෙම බැලුවෙන් පස්සේ අර දුකයි කියන එකෙත් ওই ටිකමයි තියෙන්නේ, සැපයි කියන එකෙත් ওই ටිකම තමයි තියෙන්නේ. අන්න ඒ යථාර්ථය අපි හරියට අවබෝධ කරගත්තොත් තමයි අපට තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන්. ඇයි එහෙම ඇලිලා බැඳිලා නඩත්තු කරලා පවත්වලා කිසිම තේරුමක් නැහැ? ඒ තේරුමක් නැති බව අපට වැටහෙන්නේ විද්‍යාව පහළ වෙන්න පහළ වෙන්න, ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න. ඉතින් ඒ යථාර්ථය අවබෝධ වෙනකන් මම කෑම කන්නෙත් නැහැ, මම නිදියන්නෙත් නැහැ කියලා වර්ජණය කරන්න බෑ. සසරේ කවදා හරි ඔය ටික අවබෝධ කරගෙන උත්පත්ති නැති කරන තාක්කල් අපිට ඉපදුණු පංචස්කන්ධේ නඩත්තු කරන්න වෙනවා. එහෙම නැතිනම් අපි අදගෙන වැටෙන්නේ අත්ති කියලා මතානු යෝගයට. කාල වැඩකුත් නැහැ, සල්ලි හම්බ කරලා වැඩකුත් නැහැ, දරුවෝ හදලා වැඩකුත් නැහැ, ගෙවල් හදලා වැඩකුත් නැහැ. එහෙනම් ඉතින් මහමගද ලගින්නේ අපි. කොහොමද ජීවත් වෙන්නේ? ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. අපිට උපන්නට පස්සේ මේක නඩත්තු කරන්න වෙනවා. රහත් වුණත් කරන්න දෙයක් නැහැ, දානේ වළඳන්න වෙනවා. කෑම කන්න වෙනවා, නිදා ගන්න වෙනවා, බෙහෙත් කරන්න වෙනවා, නාවන්න වෙනවා. රහත් වුණා කියලා කරන්න දෙයක් නැහැ, බුදු වුණා කියලා කරන්න දෙයක් නැහැ. ඇයි? දැන් ඉපදිලා ඉවරයි. ඉපදිලා ඉවර නම් අපිට ඒක පවත්වන්න වෙනවා. බුදුරජාණන් වහන්සේටත් මේ ගැටලුව निराකරණය කරන්න පුළුවන් වෙන්නේ නැවත නොඉපදී සිටීමයි. කෙලස් දුක්ඛය කෙලස් නැසුවාම ඉවරයි. හැබැයි පංචස්කන්ධ දුක්ඛේ නිම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව බුදු වුණාම, රහතන් වහන්සේ රහත් වුණාම එතනින් එහාට උන්වහන්සේගේ මනසට පීඩාවක් නැහැ. හොරු තැලුවා කියලා පීඩාවකුත් නැහැ, දුක ඇති වුණා කියලා පීඩාවකුත් නැහැ, සැප ඇති වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මොකද කෙලස් නැසලා නිසා. හැබැයි කයට දැනෙන බඩගිනි වේදනාව උන්වහන්සේටත් දැනෙනවා. හොරු තැලුවෙන් පස්සේ ඇති වෙන අමාරුව උන්වහන්සේටත් දැනෙනවා. නිදා ගන්න නැතුව ඉන්නකොට ඇති වෙන ක්ලාන්ත ගතිය, වෙහෙස ගතිය උන්වහන්සේටත් දැනෙනවා. ලේයතිසාරේ වැළඳුනහම ඇති වෙන මාරාන්තික පීඩාව උන්වහන්සේටත් දැනෙනවා. ඒක දුරු කරන්නට පුළුවන් වෙන්නේ පරිනිර්වාණයෙන් පමණයි. ඒ නිසා නිර්වාණය දෙආකාරයකින් දක්වනවා. සෝපදිශේෂ පරිනිර්වාණය, අනුපදිශේෂ පරිනිර්වාණය. සෝපදිශේෂ පරිනිර්වාණය කියන්නේ කෙලෙස් පරිනිර්වාණය. ක්ලේශයන් පිරිනිවීමටපත් වෙලා තියෙනවා, නැවත කවදාවත් හටගන්නේ නැහැ. පරිනිර්වාණ කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් අභාවයට යන්නේ. අපි මරුණාම පරිනිර්වාණය කියන්නේ මරණය කියලා කියන්නේ. ඇයි? යලි හට ගන්නවා. රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මරුණාම යලි හට ගන්නේ නැහැ. ඒ නිසා අපි ඒක කියනවා පරිනිර්වාණය. සර්ව සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා, නැවත හට නොගන්නාක. එතකොට ක්ලේශ පරිනිර්වාණය කියන්නේ නිවන් දකින්න. නැවත කෙලෙස් හට ගන්නෑ ඒ సంతානෙ. හැබැයි තාම කය තියෙනවා. ඒ නිසා කය නිසා ඇති වෙන පීඩා ටික තියෙනවා. තාම සසරේ කරපු කුසලා කුසල කර්ම තියෙනවා. ඒව නිසා ජනිත කරන පීඩාවන් තියෙනවා. ඒ ටික නිමා වෙන්නේ ස්කන්ධ පරිනිර්වාණය. අපි කියන්නේ පිරිනිවන් පෑවයි කියලා. ඒක හඳුන්වන්නේ ධර්ම ස්කන්ධ පරිනිර්වාණය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම පරිනිර්වාණයට නැවත නොහට ගන්න ආකාරය. එතකොට තමයි උපදින් නැති නිසා උන්වහන්සේට එතනින් එහාට ප්‍රශ්න නැහැ. හැබැයි ඉපදිලා ඉන්න තාක්කල් කුසල කර්ම තිබුණත් අකුසල කර්ම තිබුණත් මේ පංචස්කන්ධයෙන් නඩත්තු කිරීමේ අමාරු කන්ටික අපිට විඳින්නට සිද්ධ වෙනවා. එතකොට විඳින්නට සිද්ධ වෙනවා මේක නවත්තනකම් ඒකට මෝණ දෙන්න ඔරොත්තු දෙන්න පුහුණු වෙන්නට ඕන. ඒ අතරතුරේ මෙහි තියෙන નિසරු බව, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව තේරුම් ගන්නට වෑයම් කරන්න ඕන. ඒ යම් දෙයක අපට හරියටම ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි මේ ලෝකේහි පැවතීම රැඳීම පිළිබඳව තණ්හාව දුරු වෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ගේ ලෝකේ විඳින්න කැමති. ඒ කියන්නේ ඇසින් අපි කැමති රූප දකින්න, කනෙන් අපි කැමති ශබ්ද අහන්න, නාසයෙන් අපි කැමති ආග්‍රහණ විඳින්න, දිවෙන් කයෙන් සිතෙන් අපි කැමති දේවල් අරමුණු කරන්, ඒවා නැවත නැවත ලං කරගන්න, පවත්ව ගන්න තියෙන කැමැත්ත තමයි කාම තණ්හා. ඒ කාම තණ්හාව නිසාමයි භව තණ්හා. මොකද්ද භව තණ්හා කියන්නේ? ඊළඟ ආත්මෙක උපදින්න ඕන කියන එක නෙමෙයි. ඊළඟ ආත්මෙ උපදින්න කැමති දහුවොත් මේ හැමෝම කියන්නේ ඕන්නේ නැහැ කියලා. නමුත් උපදිනවා. ඇයි උපදින්නේ? ඊළඟ ආත්මෙ කතාවක් නැහැ. තව මොහොතක් හෝ රැඳී සිටින්නට කැමති. තව මොහොතක් හෝ ජීවත් වෙන්න කැමති. ඒකට තමයි භව තණ්හා. ඊළඟ ආත්මෙ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟ ආත්මෙ ගැන දැනුවත් වීමෙන් නම් උපදින්නේ තිරිසන් සත්වෙම උපදින්න විදිහක් නැහැ. ඇයි? උන්ට ඊළඟ ආත්මයක් තියෙනවා කියන සංඥාවක් නැහැ. ඊළඟ ආත්මෙක උපදින්න ඕන කියන අදහසකුත් නැහැ. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිකේ උපදින්න විදිහක් නැහැ. ඇයි? ඊළඟ ආත්මයක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ නිසා ඊළඟ ආත්මයක් තියෙන බව පිළිගැනීමෙන්වත් නොපිළිගැනීමෙන්වත් කැමැති වීමෙන්වත් අකමැති වීමෙන්වත් නෙමෙයි ඊළඟ භවය හටගන්නේ. භව තණ්හාව නිසා. කොහොමද භව තණ්හාව කියන්නේ? මැරෙන මොහොතේ තවමත් අපට තව මොහොතක් හෝ රැඳී සිටීමේ ඕනකම, ජීවත් වීමේ ඕනකම අපි සතුව තියෙනවා. එය විසින් ඊළඟ සිත ජනිත කරන. ඒක තමයි ඊළඟ භවයේ ප්‍රතිසංවිත හැටියට හඳුන්වන්නේ. එතකොට ඇයි අපට රැඳී සිටින්න ඕන වෙන්නේ? මේ ලෝකේ යම් වටිනකමක් දකින්න, වැදගත්කමක් දකින්න, ආස්වාදනීය බවක් දකින්න, තියාගන්න ඕන, පවත්වන්න ඕන, මේ පංචස්කන්ධය පවත්වන්න ඕන, දරුවා පවත්වන්න ඕන, බිරිඳ පවත්වන්න ඕන, ගේදොර ඉඩකඩම් යාන වාහන මේවා නැති වෙන්න විනාශ වෙන්න ඉඩ දීලා හරියන්නේ නැහැ. එහෙම අදහසක් අපිට තියෙනවා. ඒ භව තණ්හාව නිසායි යලි හටගන්නේ. එතකොට මේ කාම තණ්හා භව තණ්හා දුරු වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය හරියට අවබෝධ කරගන්න. යථාර්ථය හරියටම ප්‍රත්‍යක්ෂ වෙලා තෘෂ්ණාව දුරු වුණොත් යලි උපදින්නේ නැහැ. හැබැයි දැනට අපි ඉපදිලා ඉන්නේ. ඒ නිසා දැනට අපට පුහුණු වෙන්නට වෙනවා මේ එන දෙයට ඔරොත්තු දෙන්නට. ඇයි එන දෙයට ඔරොත්තු දෙන්න පුහුණු වෙන්නේ? ඒ ප්‍රතික්ෂේප කළොත්. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ගැටෙනවා. ගැටෙනවා කියලා කියන්නේ යලි උපාදාන කරගන්න. ලෝභය නිසා විතරක් නෙමෙයි සසර යන්නේ. ද්වේෂය නිසාත් සසර යනවා. දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුව පස්සෙන් ගිය ආදරය නිසා නෙමෙයි, වෛරය නිසා. එහෙනම් ගැටෙන්න ගැටෙන්න අපි දේවල් දැඩිව උපාදාන කරගන්න. ඇලෙන එකත් සුදුසු නෑ, ගැටෙන එකත් සුදුසු නෑ. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව කොහොමද දකින්නේ? ප්‍රඥාවෙන් මැදහත්ව දකින්නට ඕන. ඒක තමයි ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්න, මුහුණ දෙන්න, ධර්මානුකූලව දකින්නට පුරුදු වෙනවා කියන්නේ. එතකොට අපි ලෝකයේ පිළිබඳව හැමතිස්සෙම දැන් අද මාතෘකාව අපට ආරාධනා කළේ මේ ලෝක ධර්මතාවයන් හමුවේ ධර්ම මානසිකාරය පවත්ව ගන්න. මොකද්ද ධර්ම මානසිකාරය කියලා කියන්නේ? ඔය කියපු ආකාරයට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් යමක් දිහා බලන්නට පුහුණු වීම. ඒක තමයි ධර්ම මානසිකාරය කියන්නේ. ධර්මානුකූලව දැකීම. එතකොට නමුත් අපිට දකින්න ඕන වෙන්නේ හේතුඵල වශයෙන්වත්, ත්‍රිලක්ෂණ වශයෙන්වත්, චතුරාර්ය සත්‍ය වශයෙන්වත් නෙමෙයි අපි ගොඩක් වෙලාවට දකින්නේ. කොහොමද දකින්නේ? හැඟීම්overline අපේ රුචි අරුචිකම් වලට අනුව, අපි ඉගෙනගත්තු දේවල් වලට අනුව, අනිත් අය අපට උගන්වලා තියෙන දේවල් වලට අනුව, අපේ සාංශාරික ඇබ්බැහි වලට අනුව, මේ ජීවිතයේ අත්දැකීම් වලට අනුව, ඒ අවස්ථාවේ අපේ මනසට එන මනෝභාවය අනුව, එහෙම තමයි අපි දේවල් දිහා දකින්නේ. අපි බණ අහනකොට ධර්මයේ පිළිබඳව සිතනවා ධර්මානුකූලව සිතනවා. හැබැයි දේවල් සිද්ධ වෙනකොට ධර්මානුකූලව නෙමෙයි අපට ඕන විදිහට හිතන්නේ. ඒතකොට ධර්ම මානසිකාරයක් එතන නැහැ. දැන් අපි කල්පනා කරනවා අපි හිතමු දුක්ඛ සත්‍ය පිළිබඳව ස්වාමීන් වහන්සේ නමක් දේශනාවක් කරනවා කියලා හිතමුකෝ. එතකොට මේ පිළිබඳව ඇහුවෙන් පස්සේ හේතු උදාහරණ දක්වමින් උන්වහන්සේ හොඳ ධර්ම දේශනාවක් කලින් පස්සේ අනේ කොච්චර වටිනවද දුක පිළිබඳව අද හොඳට අපට වැටහුණා සාදු සාදු මේ භවයේම අපිට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපට ප්‍රඥාව අවදි වෙන්න කියලා අපි ප්‍රාර්ථනාවකුත් ඇති කරගන්න. ගෙදර ගියන් පස්සේ අර කියපු කාරණා සිද්ධ වෙනවා. මොනවද? ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අප්‍රිය නොමනාප පුද්ගලයෝ සහ අවස්ථා සමග මුසුවීමේ දුක, බලාපොරොත්තු කඩවීමේ දුක. එතකොට මේ අර බණේ කියපු ධර්මය නේද මේ සිද්ධ වෙන්නේ? එහෙම දකින්නට අපේ සිත පුහුණු කරන්නේ අපි එතෙන්දි වික්ෂිප්ත වෙනවා, තැවෙනවා, දුක් වෙනවා, වැළපෙනවා. ඇයි? එතකොට අපට ඕන විදිහට හිතන්න. අපි පුරුදු වෙලා තියෙන විදිහට හිතන්න. අපේ රුචි අරුචිකම් මත හිතන්න. අපේ ඇබ්බැහි මත හිතන්න. හැබැයි අර දහම් කරුණු අහනකොට කොච්චර වටිනවද කියලා අපිට හිතෙනවා. හැබැයි සිද්ධිය සිද්ධ වෙනකොට ඒ දහමට අනුව හිතන්නට අපේ මනස හුරු කරලා නැහැ. අපි ඒකයි ධර්මදේශනාවේ මුලින්ම කිව්වේ සුතමේ ඥාණයෙන් විතරක් මේ වැඩේ කරන්න බෑ. චින්තාමේ ඥාණයෙන් හිතලා කල්පනා කරලා විතරක් මේ වැඩේ කරන්න බෑ. දේශනා කරලා විතරක් මේ වැඩේ කරන්න බෑ. හිතුවහම කල්පනා කළහම අපට හොඳට පැහැදිලි වෙනවා. හැබැයි පැහැදිලි කරගත යුත්තේ කුමකටද? කරුණක් පැමුණුනහම ඒ කාරණය දිහා ධර්මානුකූලව බලන්න. ඒතර බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් උත්සාහවත් වෙලා ලොවට දේශනා කළේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය. සබ්බේ සංඛාරා දුක්ඛ. මේක තමයි ලෝකේ ඇත්ත, ලෝකේ යථාර්ථය. එතකොට මේ යථාර්ථය ගැන අහනකොට අපිට හිතෙනවා නේ සාදු සාදු මටත් ඒක අවබෝධ කරන්න ඕන මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනය. එහෙම තමයි අපි හිතන්නේ. හැබැයි ඒක සිද්ධ වෙනකොට ඒක අවබෝධ වෙන අපි ළඟට එනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා, හනනවා, වැළපෙනවා. ඇත්තටම පින්නතුන මිනිස්සු ධර්මයට කැමතිද? මිනිස්සු ධර්මයට කැමති නැහැ. පතජන සත්වයෝ ධර්මයට කැමති නැහැ. එහෙනම් මොනවටද කැමති? ධර්මයට නෙමෙයි කැමති, ධර්මය අවබෝධ වුණාම ලැබෙන ඵලයටයි කැමති. සෝවාන් වෙන්නයි කැමති, සකෘදාගාමි වෙන්නයි කැමති, අනාගාමි වෙන්නයි, රහත් වෙන්නයි කැමති. ඒ සෝවාන් වෙන්නේ මොකක් වුණාමද? මේ ලෝක ධර්මතාවයන්ට විරුද්ධ නොවේ ඒවා පිළිගෙන මධ්‍යස්ත මනසින් ඒකත් එක්ක එකතු වෙන්න මනස පුහුණු කළහම ඒකට සූදානම් නැහැ. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඒව තේරුම් අරගෙන ඒව පිළිගන්න හිත හදාගත්තට පස්සේ සෝවන් වෙන්නේ. ඒ සෝවන් ඵලයට අපි කැමති. හැබැයි අනිත්‍ය පිළිගන්න කැමති නැහැ. දුක පිළිගන්න කැමති නැහැ. අනාත්මය පිළිගන්න කැමති නැහැ. දරුවා තමන්ට ඕන විදිහටම ඉන්න ඕන කියලා හිතනවා. බිරිඳ සැමියා තමන්ට ඕන විදිහටම ඉන්න ඕන කියලා හිතනවා. නැහැ, එහෙම වෙන්නේ නැහැ. තමන්ටවත් තමන්ට ඕන විදිහට පවතින්න බෑ. ඇයි? මෙතන ආත්මයයි කියලා දෙයක් නැහැ. මමයි කියලා කෙනෙක් නැහැ. ඉතින් එහෙනම් මට ඕන විදිහට කොහොමද අනිත් කෙනා ඉන්නේ? ඒක කොච්චර අපි ධර්මානුකූලව තේරුම් ගත්තත් ඒක පිළිගන්න අපි සූදානම් නැහැ. අපි මනසින් ගැටෙනවා, හැපෙනවා, දුක් වෙනවා, සන්තාපයටපත් වෙනවා. ඇයි මේ? සුතමේ ඥානය අපිට තියෙනවා, චින්තාමේ ඥානය අපිට තියෙනවා. ඒ අහපු හිතපු දේ සිද්ධ වෙනකොට ධර්ම මානසිකාරයෙන් ඒ දිහා බලන්න සූදානම් නැහැ. ඒ වෙලාවට බලන්නේ අපට ඕන විදිහට. ඒ වෙලාවට බලන්නේ අපි ඇබ්බැහි වෙච්ච විදිහට. ඒ වෙලාවට බලන්නේ අපේ රුචි අරුචිකම් වලට. එතකොට ලෝක ධර්මතා හැමුවේ ධර්ම මානසිකාරයේ පවත්වන්නට නම් අපි බණ දහම් අහන්නටත් ඕන, ඒ අහන ධර්ම කාරණා ගැන සිතන්නටත් ඕන. බණ දහම් අහනවා කියලා මොන මොනවා හරි කතන්දර ටිකක් අහන එක විතරක් නෙමෙයි, ඒ කතාව තුල තියෙන හේතුඵල සම්බන්ධය, චිත්ත නියාමය, කම්ම නියාමය, බීජ නියාමය, ඍතු නියාමය, ධම්ම නියාමය කොහොමද මේවා මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? එතකොට ඒව හඳුන ගන්න උත්සාහ කරනවා. ඒ තුළ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. අනාත්ම බව කියන්නේ සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. ඒ වගේම මම කියලා පනවගෙන හිටියට සම්මුති වශයෙන් මට ඕන විදිහට කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කාට ඕන විදිහට සිද්ධ වෙන්නේ? අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. කාටවත් ඕන විදිහට නෙමෙයි. ඉතින් මම කැමති වුණත් අකමැති වුණත් මේ ඇත්ත පිළිගන්නට අපේ සිත පුහුණු කරන්න. නමුත් අපි කැමති නැහැ මේ යථාර්ථය පිළිගන්න. එතනදී අපි එක ප්‍රතික්ෂේප කරන මට ඕන විදිහට වෙන්නට ඕන. එතකොට හැමතිස්සෙම අපි ධර්මයට කැමති වගේ පෙනුනට අපි ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. අපි ධර්මයට ද්වේෂ කරනවා. ඒ ධර්මයට ද්වේෂ කරන තෙක් ප්‍රතික්ෂේප කරන දේ ඒ යට කරන්න වහන්න උත්සාහ කරන තෙක් අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එනිසයි අපේ සිත පුහුණු කළ යුත්තේ ඒ අහන දහම සිතන දහම දෙසන දහම ප්‍රායෝගිකව ජීවිතේ හමු වෙනකොට මේක නේද ජීවිතේ යථාර්ථය මේක නේද ධර්මතාවය ඒ මට දරා ගන්න පුළුවන් බැරි බව වෙන කතන්දරයක් මම කැමති අකමැති බව වෙන කතාවක් දැන් මේකයි ලෝක ධර්මතාවය කියන එක ටික ටික අපි තේරුම් ගන්න ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න ඒ පුහුණුවත් එක්ක තමයි අපේ මනසේ චංචල බව අඩු වෙන්නේ අපේ මනසේ වික්ෂිප්ත බව අඩු වෙන්නේ අපේ මනස සංසුන් වෙන්නේ ඒකාග්‍ර වෙන්නේ එතකොටයි යථාර්ථය පේනෙන්නට ගන්න. එතකොටයි ඒක පිළිගන්නට පුළුවන් වෙන්නේ. එතකොටයි සියලු සංස්කාරයන්හි ඇලෙන්නට බැඳෙන්නට පවත්වන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියන ඥාණය අපට උපදින. ඒ ඥාණය වික්ෂිප්ත වෙන මනස තුළ උපදින්නේ නැහැ. ඒ ඥාණය ප්‍රතික්ෂේප කරනකොට ගැටෙනකොට වැළපෙනකොට ඒ ඥාණය අවදි වෙන්නේ නැහැ. ඒ නිසා අපට මේ සම්පූර්ණ භව ගමන නිමා කරන්න සසර දුක නිමා කරන්න නම් අවිද්‍යාව වෙනුවට විද්‍යාව අවදි කරන්න ඕනේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය අවබෝධ කරගන්න ප්‍රඥාව අවදි කරන්න ඕනේ. එතකොටයි තණ්හාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එතකන් අපි පුරුදු වෙන්නට ඕනේ ටිකෙන් ටික ඒ සඳහා අවතීර්ණ වෙන්නට. අවිද්‍යාව එකපාර දුරු කරන්න බෑ ටික ටික විද්‍යාව පහළ කරගන්න. ඒ විද්‍යාව බණ ඇහිමෙන් විතරක් පහළ වෙන්නේ නැහැ. අපේ සිත පුහුණු කරන්නට ඕනේ. භාවනාමය වශයෙන් භාවනා කියන්නේ එකතැනක වාඩි වෙලා සියල්ල හිර කරගෙන තද කරගෙන ඉරියව්වකට සීමා වෙන එක නෙමෙයි. ඒ සඳහා ඉරියව්ව මොකක් වුණත් කමක් නැහැ. අපේ සිතට දේවල් දැනෙන විදිහ සිහිය ප්‍රඥාව අවදි කරගෙන දකින්නට අපි වෑයම් කරන්නේ. අර හැඟීම් වලට වහල් නොවි, ඇබ්බැහි වලට වහල් නොවි, රුචි අරුචිකම් වලට වහල් නොවි ධර්ම මානසිකාරය හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් බලන්නට. එතකොට අවසානයේ අපි පුහුණු වෙන්නට ඕන දහම තුලින් ජීවිතය දකින්නට, ජීවිතය තුලින් දහම දකින්න. ජීවන අත්දැකීම් තුලිනුයි අපිට දහම මතු කරගන්න තියෙන්නේ. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. දරුවා හිතුවක්කාර වෙනකොට අපට ඕන විදිහට වැඩ කරන්න එතන තමයි අනිත්‍ය අනාත්මය දකින්නට තියෙන්නේ. වයස්ගත වෙනකොට, දත් ටික හැලෙනකොට, අංග ප්‍රත්‍යංග විකෘති වෙනකොට, දුබල වෙනකොට එතන තමයි අපිට අනිත්‍ය දකින්නට තියෙන්නේ. එතන තමයි දුක දකින්නට තියෙන්නේ. ඒතර ඒ මොහොතේ අපි ඒ වටහා ගන්නට වෑයම් කරන්නට ඕන. ඒ තරමට අපට ධර්ම මානසිකාරය ගන්න. ඒතර ජීවිතයේ තුලින් ධහම දකින්න, ධහම තුලින් ජීවන අත්දැකීම් විවරණය කරගන්න. ඒ විදිහට අපි ධර්ම මානසිකාරයෙන් ජීවිතය විවරණය කරගන්නට පුහුණු වුණොත් අපට නැවත නැවතේ ධර්මයේ මතුවෙවි පෙනෙන්නට ගන්න. අපි ධර්මයේ ප්‍රතික්ෂේප කරලා අපේ රුචි අරුචිකම් මනෝ, අපේ හැඟීම් මනෝ ලෝකය දකින්නට පටන් ගත්තොත් අපේ හැඟීමම ප්‍රකට වෙවි පෙනෙන්නට ගන්නවා. ලෝක ධර්මතා පෙනෙන්නේ. එතකොට අපි මේ ගෞතම බුද්ධ ශාසනයම ධහම අවබෝධ වේවා, මේ ජීවිතය අවබෝධ වේවා කියලා හිතුවට වැඩක් නැහැ. ඒ අවබෝධ වෙන්නේ ඒ බඳු ධර්ම මානසිකාරය පුහුණු කරන්නේ නැත්තම්. සුත්තමේ ඥානයට සීමා නොවි, චින්තාමේ ඥානයට සීමා නොවි ජීවිතේ ලැබෙන අත්දැකීම් ඒ මොහොතේ සිහියෙන් සහ නුවණින් ධර්මානුකූලව දකින්න. ධර්මානුකූලව කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් මෙනෙහි කොට බලන්නට මෙය සුද්ධහම් කරුණෝ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කලුතර විලේගොඩ බොටනික් වත්ත දිලිනි නිවසේහි පදිංචි නිහාල් කන්නංගර මහත්මයා සහ එම මහත්මිය විසින්. ජන්මදිනය සමරන නිහාල් කන්නංගර මහත්මාට සහ එම මහත්මියට දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මිය පරලෝ යන්නට එදුණු දෙපාර්ශ්වයේම මව්පිය ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ධර්ම අවබෝධයේ පිණිස පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සැම දිනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. ධර්ම පරිස්කාර පූජා කිරීමත් ජීවිතේ සඵල වෙන පිංකම්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිංකමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. ජන්මදිනයේ සමරන නිහාල් කන්නංගර මහත්මාට එම මහත්මියට දරුවන් ඇතුළු මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ජන්මදිනයකදී සිහි කළ යුතුම දෙදෙනෙක් ආදරණීය මව්පියන්. ඒ අය නිසයි අපට මෙලොව එළිය දකින්නට අවකාශය සැලසුනේ. ඒ මව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන නිහාල් කන්නංගර මහත්මාටත් නෝනා මහත්මිය දරුවන් ඇතුළු මේ පින්වත් හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් දුර වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනේ වේවා. මෙබඳු කුසල් දහම් සිදු කරමින් චිරාත් කාලයක් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.